ගරු ඇන්ටන් ජයකොඩී මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක, නියෝජ්‍ය ඇමතිතුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි සභානායකතුමියනි. මම හිතනවා මගේ මේ කාලය මේ අයවැය විවාදය වෙනුවෙන් ගත කළ යුතුද කියලා මට හිතෙනවා. මොකද අපි මේ අයවැය සම්බන්ධයෙන් සාකච්ඡාවක් කරගනු ලබන්නේ විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ තර්ක විතර්ක මත. අන්නේ තර්ක විතර්ක මත ඒකට යොදාගත යුතු සංශෝධන එකතු කිරීම වෙනුවෙන් මම හිතනවා අද මේ අවස්ථාව වෙනකොට විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙක් මේ සභා ගර්භය තුළ නැහැ. බොහොමත්ම කනගාටුයි. ඒත් මා බලාපොරොත්තු වෙච්ච සාකච්ඡා මේ කතාව මම දිගටම කරගෙන යන්න. ගරු සභානායකතුමියනි, අපි වෙනුවෙන් අපි කියන තේමා පාඩේ යටතේම මම මගේ සාකච්ඡාව ආරම්භ කරන්නම්. ගරු සභානායකතුමියනි, අපි දන්නවා මේ පරිසරය කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් එහෙම ඕනෑම කෙනෙක්ගෙන් ඕනෑම ප්‍රකාශය වෙන එක තමයි පොළව, මහ පොළව, ඒ වගේම ජලය, ජලගෝලය, ඒ වගේම වායුගෝලය, ඒ වගේම සතා සිව්පාවා සහ ගස්කොළන් අඩංගු ජෛව ගෝලය. ඉතින් මං හිතනවා ආණ්ඩු හැටියට මෙන්න මේවා නියාමනය කිරීම සඳහා විවිධ ආයතනවලට බලතල ලබා දීලා තියෙනවා ඒ පනත් වලින්. මෙන්න මේ ලබා දීපු ඒ බලතල සහිත නියාමනය සඳහා ලබා දීපු ආයතන ටික ඔක්කොම එක්කාසු කරලා එක තැනකට ගැත්තු එක් පළවෙනිම අවස්ථාව තමයි මං හිතන ඉතිහාසයේ මේ ජාතික ජනබලවේගී ආණ්ඩුව පරිසර අමාත්‍යංශය. ඉතින් මෙන්න මේ ජාතික ජනබලවේගී පරිසර අමාත්‍යංශය ගත්තොත් එහෙම අපි මේ අමාත්‍යංශයේ ඉන්න ඇමතිවරයාවත් මමවත් එහෙම නැත්නම් ජාතික ජනබලවේගී ඉන්න මන්ත්‍රීවරු වුණත් ඇමතිවරු වුණත් කිසි විටක හිතන්නේ නැහැ මේ පරිසරය තමන්ගේ පුද්ගලික බූදලයක්, මේක අයිතිකාරයක් කියලා හිතන්නේ නැහැ. අපි හිතන්නේ මෙන්න මේ පරිසරය කියන්නේ අපිට මේ නිසි කාලයට මේක කළමනාකරණය නිසි ලෙස කළමනාකරණය කරලා අනාගතයට පරිසරය බාර දෙන්න ලබා දීපු අවස්ථාවක් කියලා තමයි අපි මේක සලකන්නේ. අපි අයිතිකාරයෝ නෙමෙයි. හැබැයි අපි දන්නවා මීට පෙර කොහොමද මේක මේගොල්ලෝ සිද්ධ කෙරුවේ කියලා අපිට අහපව් කියන්න ඕනේ නැහැ. ඉතින් මං හිතනවා අපි ගත්තොත් එහෙම අපි අපේ පරිසර ප්‍රතිපත්තිය අපි හදලා තියෙන්නේ ජාත්‍යන්තරවත් පිළිගත්තු සම්මතයන් අනුව, පිළිගත්තු ප්‍රින්සිපල්ස්, පිළිගත්තු මූලධර්ම අනුව. අන්න ඒකට අදාළව අපි ගොඩනගපු ඒ වගේම සස්ටේනබල් ඩිවලප්මන්ට් ගෝල්ස් අනුව තමයි අපි මේ පරිසර ප්‍රතිපත්තිය අපි නිර්මාණය කරුවේ. ඉතින් මෙන්න මේ පරිසර ප්‍රතිපත්තිය නිර්මාණය කරලා හොඳ රටක් බවට පරිවර්තනය කර ගැනීම තමයි, හොඳ පරිසරයක් බවට නිර්මාණය කර ගැනීම තමයි ඇත්තටම අපේ ප්‍රධානතම කාර්යය. ඉතින් මේ ක්‍රියාවලියේදී අපි දන්නවා අපේ රට ගත්තොත් භූ විෂමතාවය අනුව තියෙන වර්ෂාපතනය, තියෙන උෂ්ණත්වය අනුව මහා දැවැන්ත පරිසර පද්ධතීන් ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම ලෝකෙ ගත්තොත් එහෙම ඉදිරියෙන්ම සිටින ජෛව විවිධත්වයෙන් පැත්තෙන් ගත්තොත් එහෙම ඉදිරියෙන්ම ඉන්න රටක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. මං හිතනවා ගරු සභාපතිතුමනි, අපේ මේ පරිසර පද්ධතීන් අපි අපේ ජාතික ආර්ථිකයට එක්කාසු කරගත්තාද නැද්ද කියලා දැන් අපිට සලකා බලන්න වෙනවා. අපි මේතෙක් පැවති ආණ්ඩු මේක සැලකුවේ, මේ පරිසරය සැලකුවේ ජාතික ආර්ථිකයට හතුරෙක් ලෙස. අන්න ඒක නිසා තමයි විවිධ තීන්දු තීරණ ගත්තේ. අන්න ඒ හේතුවෙන්ම මෙන්න මේ පාරිසරික පද්ධති අතර අන්තර් සම්බන්ධය කඩාබිද දාලා තියෙනවා. මෙන්න මේකෙන් ගොඩනැගුණු විශාල පාරිසරික ගැටලු ප්‍රමාණයක් තියෙනවා. අන්න ඒවට පිළිතුරු සෙවීම තමයි අපේ ප්‍රමුඛතම කාර්යභාරය වෙන්නේ. ඉතින් අපේ මේ පරිසරය, මේ පරිසර පද්ධති අපි කොහොමද ආර්ථිකයට බද්ධ කරගන්නේ, ඒවා සංරක්ෂණය කරගනිමින් ආර්ථිකයට බද්ධ කරගන්නේ කොහොමද කියලා අපි මේ වෙනකොටත් සාකච්ඡා කරමින් සිටිනවා. ඒත් එක්කම මේ පරිසරය, මේ පරිසර පද්ධතින් සංචාරක කර්මාන්තේ වේවා, ඒ වගේ මේක නිෂ්පාදන ක්‍රියාවලියකට වේවා, උත්පාදන අපි උපයෝගී කරගන්නේ කොහොමද, මේකත් එක්ක මෙන්න මේ උපයෝගී කරගන්නු ලබන ආකාරය පිළිබඳව අපි ඉදිරියේදී වැඩසටහන් සකස් කරලා ඉදිරියට ඒක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ගරු සභානායකතුමියනි, මං හිතනවා අපිට මේ සාකච්ඡා වලදී අපිට උදේ සාකච්ඡා දෙක තුනකදී මතුණා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සම්බන්ධයෙන් මේක ගත්තොත් එහෙම පොදුවේ මතයක් තියෙනවා මේක දූෂිත ආයතනයක් බව. හැබැයි මේක ඉන්න බොහෝ නිලධාරීන් අවංගවම වැඩ කරන හොඳ නිලධාරීන් ප්‍රමාණයක් මේක තුල සිටිනවා. හැබැයි කීප දෙනෙක් ඉන්නවා. මෙන්න මේ භූවිද්‍යා සමීක්ෂණ පතල්කාරයන්සි ක්‍රියාවලිය හොඳ තැනකට අපි පත් කරගන්නේ කොහොමද කියලා වරලා කතිකාව කරගන්න කලින් මේකට සිද්ධ වෙච්ච ක්‍රියාවලිය මොකද්ද කියලා අපි ඇත්තටම හඳුනාගත යුතුයි. ඒකෙදි අපි දකිනවා 1993ට කලින් මේක තිබුණේ භූවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව. මෙන්න මේ දෙපාර්තමේන්තුව ගත්තොත් එහෙම රටේ විශාල කාර්යභාරයක් කරපු ආයතනයක්. ඔවුන් ඛනිජ සම්පත් සම්බන්ධයෙන් ගවේෂණය කරනවා. ගවේෂණවල ප්‍රතිඵල මත මෙහි දැවැන්ත කර්මාන්ත ප්‍රමාණයක් මේ උත්පාදන දැවැන්ත කර්මාන්ත ප්‍රමාණයක් මෙහි ස්ථාපිත වුණා. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම ඛනිජ වැලි සංස්ථාව, ඛනිජ වැලි සම්බන්ධයෙන් ගත්තොත් එහෙම ඛනිජ වැලි නිස්සාරණය කිරීමේ කර්මාන්ත ශාලාව, සිමෙන්ති නිෂ්පාදනය කිරීමේ සිමෙන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලා දෙකක් ස්ථාපිත වුණා. ඒ වගේම පිගන් සංස්ථාව, ඒ වගේම වීදුරු කර්මාන්ත ශාලාව, ඔන්න ඔය ආකාරයේ පුල් එප්පාවල පොස්පේට් එක, මේ ආකාරයේ විශාල කර්මාන්ත ප්‍රමාණයක් උත්පාදනය කරන්න මූලික ක්‍රියාවලිය කරපු භූවිද්‍යා දෙපාර්තමේන්තුව එවකට ඇත්තට මං හිතන රටේ ආර්ථිකයට මහා දැවැන්ත කාර්යභාරයක් කරපු ආයතනයක්. පසු කාලීනව මොකද්ද මේකට සිද්ධ වුනේ? මෙන්න මේක භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශය බවට පරිවර්තනය කරන 1992 අංක 33 ධර්ම පනතෙන්. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේක ඔවුන් පත්වෙච්ච ඇමතිවරු මන්ත්‍රීවරු මේ රටේ තියෙන සම්පත්තික තමන්ගේ තනි අයිතියක් බවට පරිවර්තනය කරගන්න පටන් ගත්තා. මෙන්න මේ හේතුවෙන්ම ඔවුන්ගේ පවුලේ ඥාතීන්ට, තමන්ගේ දුවපුතන්ට, තමන්ගේ බිරිඳට, තමන්ගේ පාක්ෂිකයන්ට ලයිසන් දීමේ එක කාර්යාලයක් බවට පරිවර්තනය කරගන්න පටන් ගත්තා. මෙන්න මේ තැන තමයි දූෂණය පටන් ගත්ත පළවෙනි තැන. මේක දේශපාලනය විසින් අමුවේ දූෂණය කරන්න පටන් ගත්තා. මෙන්න මේ දූෂණයේ ප්‍රතිඵල තවමත් තියෙනවා. අන්න ඒක නිසා තමයි සමාජයේ මතයක් ගොඩ නැගිලා තියෙන්නේ මෙන්න මේක දූෂිතයි කියලා. අපි කියනවා ජාතික ජන බලවේගයේ හැටියට කිසිඳු ඇමතිවරයෙකුට, මන්ත්‍රීවරයෙකුට, ඔවුන්ගේ පවුලේ හෝ ඔවුන්ගේ ඥාතියෙකුට ලයිසන් ලබා ගැනීමේ ක්‍රියාවලිය අපි මේක නතර කරනවා, නතර කරලා තියෙනවා. මේ වෙනකම්ම කිසිඳු කෝල් එකක්, කිසිඳු බලපෑමක් සිද්ධ කරලා නැති කිසිඳු ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් අපි ඒක දිගටම රකින්නවා. මම හිතනවා අපි මෙන්න මේ ක්‍රියාවලිය භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වැඩිපුරම තියෙන ක්‍රියාවලිය හැටියට බලපත්‍ර ලබා දීම, මෙන්න මේ බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලිය අපි වෙනස් වූ ක්‍රමයකට අපි හදනවා. අල්ලසක් පගාවක් නැති වෙන විදිහට. ඒ වගේම මේක කැණීම් බලපත්‍ර වෙන්න පුළුවන්, ඒ වගේම ගවේෂණ බලපත්‍ර වෙන්න පුළුවන්. මෙන්න මේ දෙකම අපි නිර්දෝෂී නියමාකාරයට ක්‍රියාත්මක කරන තැනක් බවට පරිවර්තනය කරනවා. ඒ වගේම තමයි මේ කැණීම් අධීක්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය කරන වටපිටාව මේ වෙනකොටත් අපි සකස් කරමින් ඉන්නවා. ඒ වගේම අපි ඉදිරියට අපි මේකේ අනවසර කැණීම් වලක්වා ගැනීම සඳහා මේ වෙනකොටත් අපි පිළියම් සකසමින් තියෙනවා. මේ වෙනකොටත් භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශයට අපි කියලා තියෙනවා මේ වෙනකොට වැඩ කරමින් යනවා. මේ නීත්‍යානුකූලව ලබාගත්තු ලයිසන් සිටියමකට දාලා ෆෝන් එකක ඇප් එකකින් බලා ගන්න පුළුවන් වෙන ආකාරයේ, පොදු මහ ජනතාවට බලන්න පුළුවන් වෙන ආකාරයට, ඒක නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන ආකාරයට අපි වැඩසැලසුම් කරලා මම හිතන්නේ මේ වෙනකොටත් ඒක ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරමින් සිටිනවා. අපි ඒ වගේම මේකේ රාජ්‍ය භාගය ආයතනීමේදී විශාල ගැටලු ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම ලෝකයේ ඉදිරියේදී ඛනිජ වලට මොන ආකාරයේ හැසිරෙයිද, මොන ආකාරයේ මිලක් නියම වේද කියලා ඉවරලා අපි ඒ සම්බන්ධයෙන් මෙහි ප්‍රවීණයෝ එක්කාසු කරගෙන
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක කාලයක් ඔබතුමාට
මේ ප්‍රවීණයන්ගේ සැදුනක් මණ්ඩලයක් එක්ක කටයුතු කරලා මෙන්න මේක වෙනත් වූ ක්‍රමවේදයකට අපි මෙන්න මේ භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශයේ ලයිසන් ඉදිරි අනාගතය, ඒ වගේම රාජ්‍ය භාගය අය කිරීමේ ක්‍රියාවලියට අපි වැඩසටහන් සකස් කරමින් තියෙනවා. ඒ වගේම තමයි අපිට මේ අයවැයේ තවත් ප්‍රධානතම සාධකයක් තමයි අපිට කතා කරන්න තියෙන්නේ ජල සම්පත් මණ්ඩලය සම්බන්ධයෙන්. ජල සම්පත් මණ්ඩලය ගත්තොත් එහි ප්‍රධානතම කාර්යභාරය තියෙන්නේ මේක 1960 මට මතක විදිහට 1964 පනතකින් ආරම්භ කෙරුවා. ඔවුන්ගේ ප්‍රධානතම රාජකාරිය තමයි භූගත ජලය ආරක්ෂා කර ගැනීම, නියාමනය කිරීම. මම හිතනවා මේ භූගත ජලය අපිට අපේ ආණ්ඩුවේ අපි බලාපොරොත්තු වෙනා මෙන්න මේ භූගත ජල සම්පත් විශේෂම ජලධරයන් aquifers කියලා කියලාගෙන මේ ජලධරයන් සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙල අපි මේ අවුරුද්දේම ආරම්භ කරනවා. ඒ වගේම මේ භූගත ජලයේ තියෙන ජලධරයන්ගෙන් එළියට මතුවෙන ජල උල්පත් ප්‍රමාණය අපි බදුල්ල දිස්ත්‍රික්කයේ මේ අවුරුද්දේ ආරම්භ කරනවා. මේ රටේම තියෙන ජල උල්පත් ටික සංරක්ෂණය කිරීම සඳහා වැඩසැලසුම් අපි ඉදිරියට ක්‍රියාත්මක කරනවා. ඒ වගේම අපිට මේ වෙනකොට වසර මං හිතලා ජල සම්පත් මණ්ඩලය ආරම්භ කරලා වසර 50ක් 60ක් විතර වගේ මේ කාලය තුල සිද්ධ වෙලා තියෙනවා මහා දැවැන්ත වාෂ්පීකරණය. භූගත ජලයේ තියෙන ජලය වාෂ්පීකරණය දෙගුණ වෙලා තියෙනවා. ඒක නිසා මෙන්න මේ භූගත ජලය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් අපි සකසනවා. අන්න ඒ වෙනුවෙන් මම හිතනවා අපි ප්‍රතිපූර්ණය කරන්න ජලය
නැවත ප්‍රතිපූර්ණය කරන්න
එක විනාඩියක් මට දෙන්න සභාපතිතුමනි. මෙන්න මේක කොහොමද කරන්න කියලා අපි වැඩසටහන සකලා මේ අරුද්දේ සිටම අපි ක්‍රියාත්මක කරනවා. ඊළඟට අපි අවසන් වශයෙන් ගත්තොත් එහෙම අපි මේ ආර්ථිකය බද්ධ කරගන්න ඕනේ අපේ තියෙන මේ පරිසරයත් එක්ක. අපි දන්නවා මේ දකුණු ආසියාව ගත්තොත් එහෙම විශාල ක්‍රිකට් උම්මාදයකින් පෙළෙන රටක්. ඒ ක්‍රිකට් බැට් හදන්න අපි කියනවා මේ රටේ තියෙන ඇල්බීසී අලියට මහා දැවැන්ත ඉල්ලුමක් තියෙනවා. අපි මේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙවර අයවැයෙන් වෙන් කරලා තියෙනවා බිලියන 100ක් වන ආවරණ ඇති කිරීම සඳහා. මේකෙන් මිලියන 1000ක් වෙන් කරලා තියෙනවා මේ සඳහා.
මේකෙන්
මිලියන 404ක් අපි වෙන් කරනවා වන වගාවට. මෙන්න මේකෙන් කොටසක් වතු ආශ්‍රිතව අපි ඇල්බීසියා වගාවක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද තව අවුරුදු 5කින් විතර වගේ මෙන්න මේ ලිය සම්පූර්ණයෙන්ම තුරන් වෙනවා. මෙන්න මේක දිගටම මේ මාකට් එක මේ වෙළඳාම තියාගැනීම සඳහා. ඉතින් මම හිතනවා අපි රජයක් හැටියට අපි මෙන්න මේ
කාලය අවසන් මන්ත්‍රී
මෙන්න මේ අපි අපිට මේ අයවැයෙන් මම අවසන් කරන්නම්. මෙන්න මේ අයවැය ගත්තොත් එහෙම අපේ ප්‍රතිපත්තිය මේකෙන් රිෆ්ලෙක්ට් වෙනවා. මේකේ කැඩපතක් හැටියට අපිට මේක සලකන්න පුළුවන් මෙන්න මේ අයවැය. ඉතින් මම හිතනවා අපි ඔක්කොම එක්කාසු වෙලා මේ විපක්ෂයේ ඇත්තටම මීට වැඩිය හොඳ ගුණාත්මක තර්කයන් ගුණාත්මක අදහස් ගුණාත්මක විවේචන ඉදිරිපත් කරලා මෙන්න මේ පරිසරය කියන එක අපිට පොදු එකක්. විපක්ෂයටත් වෙන්න පුළුවන් ආණ්ඩු පක්ෂයටත් වෙන්න පුළුවන්. පොදු සමාජයටම තියෙන පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්
මීටත් වඩා
හොඳ තර්ක විතර්ක අදහස් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලීම කරමින් මම නිහඬව බොහොමත්ම ස්තුතියි.